ගෞරවනීය මෙහෙණින් වහන්සේ, සේවා සමාදන්ව සිටින පින්වත්නි, කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාවේදී භාවනා කරන්න උත්සාහ කරන කෙනෙකු කරන සරලම ව්‍යායාමය තමා බාහිර දේවල් සමග, බාහිර ලෝකයක් එක්ක තිබෙන ගනුදෙනුව අත්හැරීම. ඇහැයි පේන දේවලුයි සමග තියෙන ගනුදෙනුව, ඒවත් එක්ක කරන ගනුදෙනුව, කනයි ඇහෙන ශබ්දත් සමග කරන ගනුදෙනුව, ඒ ශරීරයේ සංවේදනා, දැන් මේ ගනුදෙනුව ඒ භාවනා කරන කාලයට හරි අත්හරිනවා. සිතාමතාම කැමැත්තෙන්ම චේතනාත්මකවම අතාරිනවා. ඒ සංකේතමත් කිරීමක් තමයි ඇස් වහ ගැනීම, ඇස් පියා ගැනීම. ඇස් දෙක පමණක් නොවේ අපි පියාගන්නේ ඉන්ද්‍රියන් පහම. මේ ඉන්ද්‍රියන් පහම භෞතිකව වහගන්න බෑනේ. භෞතිකව වහගන්නවට වඩා වැදගත් වෙන්නේ ඒ ඉන්ද්‍රියන් සමග කරන ගනුදෙනුව අත්හිට වීම. හිතාමතාම බලන්න දේවල් එමටයි, අහන්නට දේවලුත් එමටයි, විඳින්නට දේවලුත් එමටයි. නැති නිසා නොවේ, ඒ දේවල් අවලස්සන නිසාත් නොවේ, අමිහිරි නිසාත් නොවේ, ඒ මොනම හේතුවක් නිසාවත් නෙවෙයි. නමුත් වෙන හේතුවක් නිසා, වෙන කාරණයක් නිසා අපි ඒ බාහිර ලෝකය සමග හදාගෙන තියෙන සම්බන්ධතාවය විසන්ති කරනවා. ඇහෙන්නේ නැතුව යනවා නෙමෙයි, දැනෙන්නේ නැතුව යනවත් නෙමෙයි. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණත් නැතත්, ඇහුණත්, දැක්කත්, දැනුණත් ඒ දේවල් සමග ගනුදෙනුවක් කරන්න යන්නේ. හේතුව මුළු ජීවිතේ පුරාම සාමාන්‍ය මිනිසෙක් කරන්නේ මේ ගනුදෙනුවට. අපේ තමන්ගේ ඉන්ද්‍රයන් හරහා ලෝකයත් එක්ක ගනුදෙනුවක් කරනවා. ලෝකය කියන්නේ මහා වෙළඳ පොළක් වගේ, සුපිරි වෙළඳ සැලක් වගේ ලෝකය. ඒ සුපිරි වෙළඳ සැලත් එක්ක ගනුදෙනු කරන පාරිභෝගිකයෙකුට තමයි සත්වයා කියා කියන්නේ. සත්වයා, සාංසාරික සත්වෙක් කියන්නේ එහෙම කෙනෙකුට. ඒ ගනුදෙනු කරන්න කවුලු පහක් තියෙනවා, කවුන්ටර්ස් පහක්. ඒ පහෙන් පහ හරහා එකපාරේ පහින්ම නෙවෙයි, එකින් එකට ලෝකයෙන් අපි දේවල් ගන්නවා. මිලේට ගන්නවා. ඇහිං ගන්නවා. බැලීම හරහා. දැන් පේන්නේ අපේ දේවල් නෙවෙයි. ඇහැට තමන්ගේ දෙයක් පේන්නේ නැහැ කවදාවත්. පේන්නේ ලෝකයට අයිති දේවල්, ලෝකයේ දේවල්. කනට ඇහෙන්නේත් එහෙමයි. ඇඟට දැනෙන්නේත් එහෙමයි. දිවටයි නාහයටත් ඒ වගේ. ඒ දැනීම එකක්වත් තමන්ගේ නෙවෙයි. දැන් අපේ නොවන ද්‍රව්‍ය දේවල් අපි අපේ කරගන්නවා. බලලා අහලා මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා ආදී වශයෙන්. ඒ ගනුදෙනුවේ විස්තර, ඒ ගනුදෙනුවේ ස්වභාවය, ඒ නිසා මොනවද අපිට ලැබෙන්නේ? ලාභ, අලාභ, වාසි, අවාසි වෙනමම කතා කරමු. එක හේතුවක් නිසා අපි ඒ ගනුදෙනුවට తాවකාලිකව සමුදෙනවා භාවනාවේ. මොකද අපි භාවනා කරන්නේ අපි ගැන දැනගන්න, තමන් ගැන දැනගන්න, කවුද මේ පාරිභෝගිකයා කියලා හොයාගන්න. අර වෙළඳපොළ ගැන බලන්න නෙවෙයි. වෙළඳපොළේ මොනවද තියෙන්නේ? මෙතෙක් කාලයක් බලපු නැති දේවල් මොනවද? අහන්න බැරි වුණු දේවල් මොනවද? විඳින්න බැරි වුණු දේවල් මොනවද කියන සෙවීමේ තමයි මේ පාරිභෝගික සත්‍යය එදා මෙදා තුර හිටියේ. මොනවද වින්දේ? තව විඳින්න බැරි වුණේ මොනවද? ඇඳේ මොනවද? අඳින්න බැරි වුණේ මොනවද? නරඹුවේ මොනවද? නරඹන්න බැරි වුණේ මොනවද? ඒ දේවල් කොහොමද ලබාගන්නේ? කොපමණ වැයක් යනවද? වියදම් වෙනවද? දැන් මේ විදිහට මේ සසර නැමැති නැතිනම් ලෝකයේ නැමැති ඒ ඉමක් කොනක් නැති, මුලක් අගක් නැති මේ පොලේ, වෙළඳ පොලේ පුංචිම පුංචි සිල්ලර පාරිභෝගිකයෙකුට තමා සත්‍යයා කියන්නේ, සාමාන්‍ය මිනිසයා කියන්නේ. මේ වෙළඳ පොළ ගැන සෑහෙන වැටහීමක් තියෙනවා. හැබැයි මේ තමන් ගැන නෑ, පාරිභෝගිකයා ගැන නෑ. තමන් කවුද? තමන්ට කොපමණ ධනයක් තියෙනවද? කීයක් වේදන් වුණාද? ණය තියෙනවද? මේවා ගැන දන්නේ නෑ. ඒ නිසා භාවනාවේදී අන්න අපි කරන පළවෙනිම කාර්යය තමයි බාහිරත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවේ විසන්ධි කරනවා. භෞතිකව නෙමෙයි, මානසිකව විසන්ධි කරනවා. ඔය තිබුණාවේ. ඔය ඇහැ තිබුණාවේ. රූපත් තිබුණාවේ. ඉතින් ඇහැට රූප පේනවා නම් පෙනුණාවේ. පෙනුණට කමක් නැහැ. කනක් තියෙනවා, කනට ශබ්දත් ඇහෙනවා, ඇහුණාවේ. නමුත් අපි එයින් මොනවත් ඉල්ලන්නේ නැහැ. ඒ ඇහෙන සද්දකින් අපි මොනවත් ඉල්ලන්නේ, හොයන්නේ, පතන්නේ නැහැ. දැන් මේ තමයි භාවනාවේ පළවෙනි මූල ධර්මය. භාවනාවේ කොපමණ දුරක් ගැඹුරක් තිබුණත්, යන්න පුළුවන් වුණත් ගියත්, ඒ පළවෙනිම පියවර තියන්න, පළවෙනිම අඩිය තියන්න අවශ්‍ය සුසුකම් වලින් එකක් තමයි මේ ලෝකයෙන් අපි යමක් බලාපොරොත්තු නොවීම. ලෝකේ කිව්වහම මේක පළල්. අපි සංක්ෂිප්ත කළොත්, කෙටි කළොත්, ලුහුඩු කළොත් මේ වෙලාවේ ඇහෙන දෙයි, මේ වෙලාවේ පේන දෙයි, මේ වෙලාවේ දැනෙන දෙයි මොනවත්ම ඉල්ලන්නේ නැහැ. එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඉල්ලනවද එහෙම අපි මොනවද ඉල්ලනවද සද්දකින් කුරුල්ලෙක් කෑ ගන්න ඉතින් අපි මොනවද ඉල්ලන්නේ හඬින් මේ බිත්තිය පේනවා මොනවද ඉල්ලන්නේ පැදුරක් පේනවා ඉල්ලන්නේ මොනවද ඉතින් එහෙම බැලූ බැල්මට අපි මොනවද ඉල්ලන්නේ නැහැ වගේ අපි බිත්තිය මොනවද ඉල්ලන්නේ නැහනේ දැක්කා කියලා ඔය එහෙම වචනෙන් නොඉල්ලුවාට ඒ හැම ගනුදෙනුවකින්ම අපි ලාභයක් බලාපොරොත්තු වෙනවා ලාභයක් පේන හැම රූපෙකින්ම ඇහෙන හැම හඬකින්ම දැනෙන හැම වින්දනයකින්ම අපි එහි පාරිභෝගිකයෙක් නිසා කිසියම් ප්‍රතිලාභයක් රසයක් ආස්වාදයක් හොයනවා ශබ්දයෙන් ශබ්දයට රූපයෙන් රූපයට වින්දනයෙන් වින්දනයට එහෙම බලාපොරොත්තු වෙනවද නැද්ද කියන කාරණය හොයාගන්න තියෙන පහසුම සරලම කෙටිම මිනුම තමා සතුටු වෙනවද අසතුටු වෙනවද කියන්නේ හිතේ සතුටක් එනවා නම් කිසියම් අත්දැකීමක ඒ කියන්නේ බලාපොරොත්තු වෙන දේ ලැබුණා ඕනෑම සද්දයක් ඇහෙනකොට හිතේ සතුටක් එනවා නම් ඕනෑම දෙයක් පේනකොට හිතේ සතුටක් එනවා නම් දැනෙනකොට ඒ සතුටක් එන්නේ ඒ දෙයින් ඒ ඇහුණු පෙනුණු දැනුණු දෙයින් අපි බලාපොරොත්තු වුණු දේ ලැබිලා අසතුටක් එනවා නම් ඒ දේ ලැබිලා නැහැ ඒ සද්දය සමත් වෙලා නැහැ මේ පාරිභෝගිකයව සතුටු කරන්න ඒ පාරිභෝගිකයා ඉල්ලන දේ දෙන්න මේ තමා සරලම නිර්ණායකයේ මිනුම දැන් මෙහෙම බැලුවාම අපිට දවසකට කොච්චර සද්ද ඇහෙනවද ඒ කියන්නේ අපි කී වාරයක් කනත් එක්ක ගනුදෙනුවක් කරනවද ලෝකේ එක එකතු වෙලා ඇහ හරහා කොච්චර රූප ලෝකයක් එක්ක ගනුදෙනුවක් කරනවද දවසකට කී වතාවක් මෙහෙම බැලුවොත් හැම මොහොතකම අපි මේ සංසාරේ පුංචි පාරිභෝගිකෙක් හැම මොහොතකම අතපාන කෙනෙක් සහ දැන් බලාපොරොත්තුව කීවතාවක් ඉටු වෙනවද කීවතාවක් ඉටු වෙන්නේ නැද්ද සද්ද කීයකින් අපි සතුටු වෙනවද කීයකින් අසතුටු වෙනවද පේන රූප කීයකින් සතුටු වෙනවද කීයකින් අසතුටු වෙනවද මෙහෙම බැලුවොත් එක පැයක් වරුවක් දවසක් බැලුවොත් ගණන් හදලා බැලුවොත් පෙනෙයි වැඩි මොනවද අඩු මොනවද වැඩි සතුටද නැතිනම් අසතුටද මේ ලෝකය නැමැති ලෝකයේ නැමැති මේ නිදහස් වෙළඳ කලාපය කවදාවත් සමත් වෙලා නැහැ කිසිම පාරිභෝගිකයෙක් 100%ක් තෘප්තිමත් කරන්නේ 100%ක්ම සතුටු කරන්නේ ඒ නිසා හැමදෑම අපි ඉන්නේ සතුටට පිටුපසින් තෘප්තියට පිටුපසින් ඒ තෘප්තිමත් බව සෑහීමකටපත් වීම සතුට සන්තෝෂය හැම විටම අපට ඉදිරියෙන් තියෙන්නේ. අපි අඩියක් දෙකක් පියවර කීපයක් පිටපස්සෙන්. එහෙම හිටියට හිතේ තියෙනවා විශ්වාසයක් ඊයේ බැරි වුණාට අද බැරි වුණාට හෙට නැතිනම් කවදා හරි දවසක පුළුවන් වෙයි මේ ලෝකයත් සමග කරන ගනුදෙනුවෙන් 100%ක්ම සතුටු වෙන්න තෘප්තිමත් වෙන්න ඒ රැවටීමත් සමග ඒ හීනයත් එක්ක අපි ලෝකයට බැඳිලා මේ ලෝකයත් එක්ක ගිවිසුමක් ගහලා වගේ බැඳිලා ලෝකයට යට වෙලා ලෝකේ වහලෙක් විදිහට ඉන්නවා. නිදහස් නෑ, නිවහල් නෑ. රූප වලින් අපි නිදහස් වෙලා නෑ. සද්ද වලින් නිදහස් වෙලා නෑ. ගන්ධ සුවඳින්, රසෙන්, ස්පර්ශයෙන් නිදහස් වෙලා නෑ. ඒ නිදහස් වීම එකක්. පේන රූප වලින් නිදහස් වීම එකක්. නොබලා සිටීම තව එකක්. මේ දෙක වෙන් කරගන්න බැරිකම නිසා අපි සමහර රූප හොය හොය බලනවා, සමහර රූප නොබලා ඉන්න උත්සාහ කරනවා. හැබැයි හොය හොය බැලුවත්, අහක බැලුවත් නිදහස් නෑ. නිදහස වෙනම දෙයක්. මේ කවුද බලන්නේ? කවුද අහන්නේ? කවුද විඳින්නේ? මෙයා කවුද? පේන්නේ මොනවද කියන එක නෙවෙයි, පේන්නේ මොනවද කියන කාරණේ තමයි අපි හැමදාම හෙව්වේ. මොනවද පේන්නේ? මොනවද ඇහෙන්නේ? මොනවද ඇහෙන්න ඕනේ? දැන් මේ ගැන තමයි සවිස්තරාත්මකව මිනිස්සයා එදා මෙදාතුර ගවේෂණය කළේ කරන්නේ අපි. ඒ වෙනුවට භවනාවේදී කවුද අහන්නේ, කාටද ඇහෙන්නේ, කාටද පේන්නේ, කාටද දැනෙන්නේ, කාටද අහන්න ඕනේ, කාටද මේ ඇසීමෙන් සතුටු වෙන්න ඕනේ? මෙන්න මේ මෙනෙහි කිරීම, මේ ධම්මානුපස්සනාව පටන් ගන්නවා. ලෝකයේ ගැන හොයන එක ලේසි. හරි ලේසි. අත්වැල් බැඳගෙන හොයන්න පුළුවන්. සාමූහිකව ලෝකයේ ගවේෂණය කරන්න පුළුවන්. පොතපතින් පුළුවන්. හිතලා පුළුවන්. ලෝකයේ ගැන හොයන එක. පේන්නේ මොනවද? ඒ පේන දේ කොහොමද පේන්නේ? දැනෙන්නේ මොනවද? හැබැයි මේ කාටද පේන්නේ? කාටද මේවා පේන්නේ? පේන දෙයින් මොනවද හොයන්නේ? කවුද හොයන්නේ කියන කාරණය සාමූහිකව දැනගන්න බෑ. එයා හැංගිලා ඉන්නේ. ඒ පාරිභෝගිකයා හැංගිලා ඉන්නේ. ඒ හැංගුණු පාරිභෝගිකයාව එළියට ගැනීමක් තමයි භවනාවෙන් කරන්නේ. ඒ නිසා භාවනාවේදී අපි සම්බන්ධ වෙන්නේ අභ්‍යන්තරයත් එක්ක. අභ්‍යන්තරයත් සමග ඇතුළතත් සමග සම්බන්ධ වෙන්න නම් බාහිරත් එක්ක විසන්දි වෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවය අතාරින්න ඕනේ. මේ දෙකම එකපාර අල්ලගන්න බෑ. ඉතින් ඒ නිසා තමයි බාහිර ලෝකයේ පිළිබඳ තිබෙන උනන්දුව. ලෝකය කියන්නේ මේ අර කැරකෙන ගෝලයට නෙවෙයි, මේ වෙලාවේ අපිට දැනෙන දේ ඇහෙන දේ පේන දේ අන්නේ දේවල් ගැන තියෙන උනන්දුව අත්හරින්නට ඕනේ. ඒ අත්හැරීමට තමයි කාමච්ඡන්දය ප්‍රහීන කරනවා කියන්නේ. කාමච්ඡන්දය ප්‍රහීන නොකොට ඉන් එහා භාවනා ගමනක් නැහැ. හැබැයි කාමච්ඡන්දය කිව්වහම බය වෙන්න එපා. බය කියන්නේ මේක මේ හරි දරුණු දෙයක්, එහෙම නැත්නම් බොහොම බරපතල දෙයක් කාමච්ඡන්දය කියන්නේ. මේ ලේසි නෑ අතාරින්න. එහෙම දෙයකට නොවේ කාමච්ඡන්දය කියන්නේ. එහෙම බරපතල දරුණු දෙයකට නොවේ කාමච්ඡන්දය කියන්නේ ක්‍රියාවකට. එයත් මේ වෙලාවේ කරන දෙයක්. මොකද්ද? මේ වෙලාවේ ලබන ඉන්ද්‍රිය අත්දැකීම, මේ ලෝකයත් එක්ක කරන ගනුදෙනුවේදී ලබන අත්දැකීම කෙරෙහි තියෙන උනන්දුව. දැන් අපිට ඇහෙනවා නම් යමක්, ඒ ඇහෙන දේ ගැන අපි උනන්දු වෙනවා, මේකෙන් තමයි මට සතුට ලැබෙන්නේ, මේ සද්දෙන් මට කොච්චර සතුටක් ලැබෙනවද. ඉතින් අපි ඒ සතුට හොයනවා නම් ඒ සද්දෙන්, ඒක තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒ වෙලාවේ පේන දේෙන් අපි සතුටක් හොයනවා නම් ඒ තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ ක්‍රියාවක්, දෙයක් නෙවෙයි. එතන මෙතන දෙයක් නැති කරනවා නෙවෙයි. කාමච්ඡන්දය ප්‍රහීන කරනවා කියන්නේ කොහේ හරි තියෙන හිත ඇතුලේ අඳුරු කුටියක් ඇතුලේ, මේ කොහේ හරි කුටීරයක් ඇතුලේ තියෙන මොකක් හරි හැංගිච්ච දෙයක් අරගෙන එළියට විසිකිරීමක් නෙවෙයි. එහෙම දේවල් නැහැ. කරන දෙයක්, මේ මොහොතේ කරන දෙයක් දැනගෙන නොකිරීමට තමා කාමච්ඡන්දය ප්‍රහීන කරනවා කියන්නේ. ඒ ප්‍රහීන කරන්න නම් කාමච්ඡන්දය හඳුනා ගන්න නැතුව ප්‍රහීන කරන්න බෑ. ඒක කාමච්ඡන්දය කියන්නේ දැන් අපිට ඇහෙන පේන දේත් එක්ක අපි කරන ගනුදෙනුවට. ඒ ගනුදෙනුවක් ඕනේ නැහැ කියන්න පුළුවන් නම් කාමච්ඡන්දයක් නැහැ. ඇහුණට කමන්නේ. හැබැයි මට මොනවත් ඕනේ නැහැ ඇහෙන දෙයි. ඕන දෙයක් ඇහුණාවේ. ඒ ඇහෙන දෙයින් මොනවත් මට එපා. කිසි දෙයක් ඕනේ නැහැ. තරහින් නෙමෙයි කියන්නේ. දැන් තරහෙන් කිව්වොත් ඒ යනවා ව්‍යාපාදයට. දැන් තරහෙන් නම් කියන්නේ එපා, මට මේක පහන්න ඕනේ නැහැ වුණත්. කිසි දෙයක් එපා. බලන්න ඕනේ නැහැ. එතකොට ව්‍යාපාදය, ඒ තව නීවරණයක්. ඒ කාමච්ඡන්දය අතහරින්නත් ඕනේ, ව්‍යාපාදයට නොයා ඉන්නත් ඕනේ. ඇහුණට කමක් නැහැ, පෙනුණට කමක් නැහැ, දැනුණට කමක් නැහැ. හැබැයි මට මොනවත් ඕනේ නැහැ. කිසි දෙයක් ඕනේ නැහැ. ඒ ඕනේ නැ කියන මොහොතේ, ඕනේ නැ කියන්නේ බලාපොරොත්තු කඩවෙලා අපේක්ෂා භංගත්වයට පත් වෙලා පරාජිතයෙක් වෙලා ඉල්ලපු කිසි දෙයක් නොලැබීම නිසා දුම්නසට පත් වෙලා, අර මිදියඹුල් කියන කතාව නෙමෙයි, එහෙම නෙමෙයි එපා කියන්නේ. ඕනේ මට යෝගියාට මේ ශබ්දයෙන්, ශබ්දයේ මත යැපෙන කෙනෙකු බවට පත් වෙන්න ඕනේ නැහැ. රූපයේ මත යැපෙන කෙනෙකු බවට පත් වෙන්න ඕනේ නැහැ. එහෙම හිටිය ඇති දැන්. ඇහෙන ඇහෙන ශබ්දයෙන් හිඟා කෑවා, පේන රූපයෙන් හිඟා කෑවා ඇති. එහෙන් තවදුරටත් යාචකයෙකු හෝ පාරිභෝගිකයෙකු වෙන්න ඕනේ නැහැ. තරහෙන් නෙමෙයි කියන්නේ. මානෙනොත් නෙමෙයි. තරහෙන් කියන්නත් පුළුවන්. මානෙන් කියන්නත් පුළුවන්. හැබැයි තරහෙනොත් නොවේ, මානෙනොත් නොවේ. බොහොම අහිංසකව, නිර්හංකාරව, හැබැයි ස්වාධීනව කරන ප්‍රකාශයක්. කනට ඕන්නම් ආපුවාවි. ඇහැට ඕන්නම් බලපුවාවි. ශරීරයට ඕන්නම් විඳපුවාවි. නායට ඕන්නම් ඒත් විඳපුවාවි. දිවට ඕන්නම් විඳපුවාවි. එච්චරයි. එතන මම නැහැ. මම ඒ කිසි තැනක නැහැ. ඒ එක තැනක හරි මම හිටියොත් මම ඉන්නේ මේ ලෝකයේ ඇතුලේ. ඒ එකම තැනක හරි අපි එක මොහොතකට හරි හිටියොත් ඒ මොහොතේ අපි ඉන්නේ සංසාරේ. ඒ මොහොතේ අපි පත් වෙනවා මේ සංසාරේ නායකරුවෙකු බවට. මොකද ඒ වෙලාවේ අපි මොනවත් මිලක් ගෙවලා නෙමේ අහන්නේ. ඒ රූපය අපි ඇහින් ගන්නේ ඒ බිත්තියට හරි ලෝකයට හරි මිලක් ගෙවලා නෙමේනේ. අපි හිතනවා නිකං නොමිලේ. නොමිලේ දෙන්නේ නැහැ සංසාරේ කිසිවක් කාටවත්. කිසිම දෙයක් සබාධම කාටවත් නොමිලේ දෙන්නේ නැහැ. සබාධම කියන්නේ තමන්ගේ වැලි කැටයකට පවා දැඩිසේ ප්‍රේම කරන කෑදර පෙරේත ස්වාමීක් සබාධම. සබාධම කිසිවක්ම අතාරින්නේ නැහැ. කිසිම දෙයක් එයාට අහසේ තියෙන තරුවකුයි පොළවේ තියෙන වැලි කැටයකුයි මූදේ තියෙන දිය බින්දකුයි අහසේ තියෙන හුලම් පොදකුයි මේ ඔක්කොම එක වගේ වටිනවා. එක වගේ වටිනවා. ඒ නිසා මේ සබාධමට යමෙක් හානි කරනවද ඒට සබාධම දඬුවම් දෙනවා. එයාගේ දේවල් වලට කවුරු හරි හානියක් කළොත් ඒකට දඬුවම් දෙනවා. ඒක තමයි කර්ම විපාක කියන්නේ. මේ හැම දෙයක්ම සබාධම. කූඹියකුත් සබාධම නිර්මාණයක්. ඒකයිතිත් සබාධමට. තනකොළ ගහත් සබාධමේ නිර්මාණයක් සහ තනකොළ ගහෙත් අයිතිකරු තමයි සබාධම. ස්වාමියා සබාධම හැම දෙයකම. මේ ශරීරය මේ ශරීරයත් සබාධමේ නිර්මාණයක්. ඒ නිසා මේ ශරීරයේ අයිතිකරුත් මමවත් ඔබවත් නෙමෙයි සබාධම. කෙනෙක් ඒ ශරීරය මගේ කියලා හිතනවා නම් මේක මගේ ශරීරය කියලා හිතන එක මෝඩකමක්. ඒකනේ ධර්ම කියන්නේ ඒක මෝඩකමක් කියලා. මොකද එහෙම නෙමෙයි. ඒක අයිති සබාධමට. එයයි මේ ශරීරය හැදුවේ. කෑම දෙන්නේ සබාධම. අපි කරන්නේ සබාධම දෙන කෑම ටික කටින් ඇතුළට දාගන්න එක විතරයි. ඊළඟට ඒක දිරවීමත් සබාධම කරන්නේ. අපි නෙමෙයි. ඒ දිරවලා ඊන් ඕන ශක්තිය ගන්නෙත් සබාධම ශරීරේට. මේ සියල්ලම ස්වභාවිකයි. ශරීරයේ anu සබාධමේ නිර්මාණයක්. ශරීරයේ ස්වාමියා හිමිකාරයා ස්වභාවය. ඒ සබාධමට අයිති ශරීරයට කවුරු හරි හානි කරනවද ඒ විනාශ කරනවද ඒට සබාධම දඬුවම් දෙනවා. ඒ නිසා තමයි සීදී විනාශා ගැනීමත් පාපයක් කියන්නේ. එහෙම නැත්නම් ඒක පවක් වෙන්න විදියක් නැහැ නේ. කොහොමද පවක් වෙන්නේ? ඒක මගේ නම් මේ ශරීරය. ඉතින් මං ඒක විනාශ කරා කියලා කොහොමද කවුරුවත් මට ඇවිල්ලා දඬුවම් දෙන්නේ? තව කාගේ හරි දෙයක් මං විනාශ කරොත් එයා දඬුවම් දෙන එක සාධාරණ. මගේම දෙයක් මං විනාශ කරාම කාටද අයිතියක් තියෙන්නේ? කාටද කැක්කුමක් තියෙන්නේ? මට දඬුවම් දෙන්න. ද එහෙම හිතලානේ කෙනෙක් සියදි විනාශා ගන්න. හැබැයි එහෙම හිතුවට දඬුවම් බේරෙන්න බෑ. බේරෙන්න බැරි මේ නියපොත්තක්වත් කෙස් ගහක්වත් අපිට අයිති නැති නිසා. අපිට වටිනාකමක් නැති වුණාට ඒ හැම කෙස් ගහකම නියපොත්තකම වටිනාකමක් සබාධමට තියෙනවා. එයාට වටිනවා. එයා හරි පෙරේතයි. සබාධම කියන්නේ ඊටාම පෙරේත කෑදර මසුරු ස්වාමියෙක්. දැන් එහෙම මසුරු ව්‍යාපාරිකයෙක් එක්ක මේ අහිංසක අපි කරන බිස්නස් එකෙන් අපිට මොකද්ද තියෙන යහපත? අපිට ලාභයක් දෙයිද, වාසියක් කරයිද? නැහැ. හැබැයි එහෙම වෙයි කියන විශ්වාසයේ සිටිවිල් රැවටීම තියෙනවා. ඒ රැවටීම තියනකල් අපි ඒ ස්වාමියා පස්සේ යනවා. සසර පුරාම ආවේ කවුරුවත් පස්සේ නෙමෙයි. මිනිස්සෙක් පස්සේ නෙමෙයි අපි ආවේ, මේ සබාධම පස්සේ. එයා ගැන විශ්වාසයෙන්, එයාගෙන් අපිට ඕන දේ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්, අපිව තෘප්තිමත් කරයි කියන අදහසින් ආවේ. හැබැයි තාම නැහැ. තාම වෙලා නැහැ. ඒ නොවුනට ඒ සබාධම අපේ හිතේ ඇති කරවලා තියෙනවා. සබාධම පිළිබඳවම අදි විශ්වාසයක්. අපි කවුරුවත් විශ්වාස නොකලට මේ ලෝකේ විශ්වාස කරනවා, සබාධම විශ්වාස කරනවා, පේන රූප ශබ්ද විශ්වාස කරනවා අපි. මේ රැවටුණු පාරිභෝගිකෙක් කුට තමා ඔබ කියන්නේත් මම කියන්නේත්. රැවටුණු පාරිභෝගිකයෙකුට එක වතාවක් නොවේ, දෙවතාවක් නොවේ, සිය දහස් වාරයක්වත් නොවේ, ගණන් කරන්න බැරි තරම්. කීපාරක් රැවටුණාද ගණන් කරන්න බෑ. හැබැයි ඊළඟ වතාවේ නොරැවටෙයි කියන රැවටීම තියෙනවා. ආයෙ රැවටෙන්නේ නැති වෙයි කියන රැවටීම තියෙනවා. මිරිස් ගෝණියක් ළඟ තියාගෙන කෙනෙක් අත දාලා කරලක් අරගෙන කනවා. එහෙන් කනකොට කට දනවා. ආයි හොයි කියලා. දාඩිය දානවා, ඇස් රතු වෙනවා, කඳුළු වෙනවා. තනිකර අමුමු වෙන මොනවත් නැතුව මිරිස් කරලක් තනිකර කනකොට එහෙම ආයෝයි ගාලා ටිකකින් ඒවේ පිච්චීම අඩු වුනහම ආයෙත් අත දාලා කරලක් කරගෙන ආයෙත් කනවා. ඉතින් ආයෙත් දනවා කියලා කෑ ගන්නවා. ටිකක් වෙලා කෑ ගහලා ඒ දැවිල්ල නැතුනහම තවත් මිරිස් කරලක් කරගෙන කනවා. ඉතින් මේක බලන් හිටිය කෙනෙක් කියව මොකද්ද ඔය කරන්නේ? තන්නවනේ මිරිස් කට දනවා කියලා. දැන් එකක් කාලා ඒක තේරුණා. දෙකක් කාලාත් තේරුණා. දැන් 10ක් 15ක් කාලාත් තේරුණා. ඉතින් තාම ඇයි මේ මිරිස් කන්නේ? ඒක ඇත්ත. මේ දැන් මෙච්චර වෙලා කාපු ඔක්කොම කටද? හැබැයි ඊළඟ එක පැනිරහ වෙයි කියන. ඊළඟ මිරිස් කරල පැනිරහ වෙයි කියන විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයෙන් තමයි කන්නේ. ඉතින් අන්තිම කරල කනකලු ඒ බලාපොරොත්තු ඉටු වෙන්නේ. හැබැයි බලන්න, මිරිස් කියන්නේ කට දන දෙයක්. දනවා, ඒක අත්දකිනවා. ඒ වුණත් වෙන කණ්ඩ දෙයක් නැති තැනක සහ පැනිරහට පිළිබඳ ආසාව තියෙන හිතක් ඒ සැර මිරිස් කරලෙන් පවා පැනිරහක් ඉල්ලනවා, හොයනවා. මේක තමයි ඇත්ත. අපි න්‍යායාත්මකව, තාර්කිකව, සෛද්ධාන්තිකව දන්නවා මේකේ පැනිරහක් නැහැ කියලා. විද්‍යාත්මකවත් දන්නවා මිරිස් කරලේ පැනිරහක් තියෙන්න බෑ. එහෙම දැනගත්තට සහ ඒ අත්දැකකට අර පැනිරහ ඕනේ, පැනිරහක් ඕනේ, පැනිරහ හොඳයි, ඒ බලාපොරොත්තුවයි ආසාවයි විශ්වාසයේ අතරින් ඊළඟ කරලෙන් හරි ලැබෙයි. මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි, සසර එදා මෙදා තුර පැනිරස මිරිස් කරලක් හොයාගෙන ආපු ගමනක වර්තමාන ප්‍රතිඵලය තමා ඔබ කියන්නේත් මා කියන්නේත්. වෙන මොනවත් නෙමෙයි. මෙහෙම කියනවට අකමැති ඇති. හැබැයි තමයි එහෙම නැත්තම් අපි අද මෙතන නැහැ. මෙතන කියන්නේ නිල්ලම නෙමෙයි, අපි මේ සංසාරේ අද නැහැ. සබා දහමට අයිති දේවල් අපිට අයිති කියලා සිතීම තමා ලොකුම මුලාව. සබාදහම පේන්නේ නැණි. පේන්නේ නැහැ. පේන්න කෙනෙක් නැහැ සබාදහම කියලා. පේන්න කෙනෙක් ඉන්නවනම් දැන් මේ පොරවගෙන තියෙන සාලුව කවුරුවත් හිතන්නේ නැහැ ඒක කාටවත් අයිති කියලා. මොකද ඒක කෙනෙක් පොරවගෙන ඉන්න නිසා. එහෙම පේනවා. පේනකොට අපි හිතනවා යාට තමයි අයිති මේක. හැ පේන්න කෙනෙක් නැති තැනක අයිතිකාරයෙක් නැහැ කියලා තමයි හිතන්නේ. ඒ මේ හුඟක් දේවල් වල අයිතිකාරයා පේන්න නැහැ. දැන් හුස්මේ අයිතිකාරයෙක් පේන්න නැහැ නේ. ආස්වාසේ අයිතිකාරයෙක් පේන්න නැහැ. ඒ නිසා අපිට හිතෙන්න බුණා මගේ ආස්වාසය කියලා. හැබැයි ආස්වාසය මගේ නෙමෙයි. මම නෙමෙයි මේ ආස්වාසය හැදුවේ, නිර්මාණය කළේ. මම නෙමෙයි ඔක්සිජන් හැදුවේ. අපි ඒක ගන්නෙ නොපෙනෙන අයිතිකාරයෙක්. අයිතිකාරයා පේන්නේ. හැබැයි එයා තමයි දෙන්නේ. එයා ඒ ටික දීලා ඒ මොහොතට අපිට ජීවිතය දෙනවා. දීලා එයා වෙනුවෙන් ඒ යමක් කරන්නට ඕනේ. හුස්ම අරගෙන ඒ හුස්මෙන් අපි ජීවත් වෙලා සබාදහමට යමක් නොකළොත් ආපහු දුන්නේ නැත්තම් සබාදහමට අපි ඒ හුස්මෙන් ගත්ත දෙහි වටිනාකම වගේ දෙතුන් ගුණයක් 10-15 ගුණයක් ඒක පවක්. කියන්නේ මනුෂ්‍ය ආත්මයක් ලැබිලා කිසි දෙයක් අනුන්ට නොකර, රටට නොකර, සමාජයට නොකර, ඔහි හිටියොත් එහෙම පරිසරයට නොකර ඒක පවක්. ඉගෙන බුණා මං කිසි වැරද්දක් කරේ නැහැ, කාටවත් ගැහුවේ නැහැ, බැන්නේ නැහැ. ඒ කියන්නේ මේකම පවක්. නිකං සිටීමම පවක්. මොකද නිකං ඉන්නවා කියන එක එහෙම ඉඳ දෙන්නේ සබාදහම. එයා තමයි අපිට කන්න දෙන්නේ. එයා තමයි අපිට බොන්න දෙන්නේ. ඉඳ දෙන්නේ. මේ මහ පොළවේ ඉඳගෙන හරි හිටගෙන හරි හාන්සි වෙලා හරි ඉඳ දෙන්නේ. සහ හුස්ම දෙන්නේ. මේ සියල්ල අර මසුරු ස්වාමියා දීලා අපිට නිකන් ඉන්න දෙන්නේ. නිකන් හිටියොත් ඒකට ඊට වැඩිය ලොකු විපාක විඳින්න වෙනවා. මේෙන් කවදාවත් ওই විදිහට බේරෙන්න බෑ. මෙයත් එක්ක මේ ප්‍රශ්නේ ඒ විදිහට යාව සබාධම සෑහීමකටපත් කළා බේරෙන්න බෑ. සබාධම කවදාවත් සෑහීමකටපත් වෙනවා කියන ගුණේ ලක්ෂණය ඒ චෛතසිකයේ අඳුරන කෙනෙක් නෙමෙයි. එයාට මදි. අපි කොච්චර කළත් මදි. ඉන් කොච්චර කරත් මදි නම් නොකර හිටියොත් කොහොම අපි ගැන හිතනවා ඇත්ත? ඒ නොපෙනෙන නොපෙනෙන සබා දහමට අයිති දේවල් අපිට නිකන් ණයට දීලා තියෙනවා. නැතිනම් බද්දට වගේ දීලා තියෙනවා. අය ටික දවසක් යනකොට අමතක වෙනවා මේවා ආපහු දෙන්න ගත්ත දේවල් බව. ඒ අමතක වෙලා යනවා. අපිට ඒ අමතක වුණාට සබාදහමට අමතක වෙන්නේ නැහැ. ඒ දුන්නු කෙනාට අමතක නැහැ. ඉතින් අපිට අමතකයි. අපි හිතනවා එහෙම කාලයක් යනකොට මේක මගේ, මම තමයි අයිතිකර. හැතර මේ ජීවිතේ පුරාම අපි කරන්නේ යම් යම් දේවල් වල හිමිකරුවන් බවට පත්වීම. හිමිකරුවන්, අයිතිකරුවන්, ස්වාමියන් බවට පත්වීම. එහෙම අපිට නැති දෙයක්ක ස්වාමියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නැති දෙයක් අපිට ඇති කරගන්න පුළුවන් නම් නොතිබුණු දෙයක අයිතිකරුවෙක් බවට පත් වෙන්න පුළුවන් නම් හිමිකරුවෙක් බවට පත් වෙන්න පුළුවන් නම් අන්න අපි හිතනවා ඒ තමයි ජයග්‍රහණයේ සාර්ථකත්වය. එතන තමා සතුට තියෙන්නේ, එතන තමා සන්තෝෂේ තියෙන්නේ කියලා හිතනවා. එහේ අපි සතුට හැම විටම හොයන්නේ අයිතිකාරයෙක් වෙලා, හිමිකරුවෙක් වෙලා. මොන වගේද මොන වගේ අයිතිකාරයෙක් වෙලාද අපි සතුට හොයන්නේ ලස්සන දේවල් වල රසවත් දේවල් වල මිහිරි දේවල් වල ප්‍රණීත දේවල් වල ප්‍රසන්න දේවල් වල හොඳ දේවල් වල දේවල් කිව්වහම ඔය පහ තමයි ඔය පහ ඉතින් අපිට ඒව නම් කරන්න පුළුවන් මිනිස්සු සත්තු දේවල් බහන්න ඕනේ දෙයක් කොහොම හරි ලස්සන දෙයක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් නම් අපි හිතන එතන තමයි සතුට තියෙන්නේ මිහිරි දෙයක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් නම් ප්‍රණීත දෙයක සුවඳවත් දෙයක රසවත් දෙයක එහෙම හිතලා උපරිම උත්සාහය ගන්නවා අපි රසවත් කියලා තීරණය කළ ප්‍රණීත කියලා නිගමනය කළ හොඳයි කියලා තීරණයකට ආපු දෙයක අයිතිකාරයෙක් වෙන්න. දේව තමයි ඉලක්ක. දැන් ජීවිතේ ඉලක්ක කියලා අපි කියන දේවල් හොඳට බලන්න. ඒ හැම ඉලක්කයකම තියෙන්නේ මොකක් හරි දෙයක අයිතිකාරයෙක් වීම. වෙන ඉලක්ක නැහැ. ඉතින් ඒවට වෙන වෙන නම් දෙන්න පුළුවන්. හැබැයි විග්‍රහ කරලා බැලුවොත් අවසාන වශයෙන් ඒ හැම ඉලක්කයකම තියෙන්නේ දැන් අයිති නැති දෙයක අයිතිකාරයෙක් වෙන්න. දැන් අයිති නැති දෙයක් අයිති කරගන්න. ඒ රටාවේ අපි ආවා එදා මෙදා තුර. කීයකනම් අයිතිකාරයෝ බවට පත් වුණාද? කී දෙනෙකුගේ අයිතිකරුවන් බවට පත් වුණාද? අම්මා මගේ තාත්තා මගේ කියපු තැන ඉඳලා එතනින් පටන්ගෙන බලන්න කොච්චර දේවල් වල අයිතිකාරයන් වෙන්න ඇද්ද කී දෙනෙක්ගේ? ඒ සිතිවිල්ලත් එක්ක සතුටක් හිතට දැනෙනවා. සතුටක් විතරක් නෙමෙයි ආරක්ෂාවකුත් දැනෙනවා. රැකවරණයක් දැනෙනවා. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි නැත්ති මොකද්ද? සෑහීමකට පත්වීම නැහැ. නැති නිසා තව තව දේවල් වල තව තව පුද්ගලයන්ගේ අයිතිකාරයන් වෙන්නට ඕනේ. අපි අයිති කරගත්ත දේවල් මේ වනතුරු ජීවිතේ එක තැනකට ගොඩ ගැහුවොත් කොපමණ විශාල අක්කර ගාණක් ඕනෙ වෙයිද? අපි අයිති කරගත්ත දේවල් පුද්ගලයෝ සත්තු ඔය ඔක්කොම ටික සපත්තු සෙරෙප්පු ඔය ටික ඔක්කොම එක තැනකට ගොඩ ගැහුවොත් මොනතරම් විශාල කන්දක් හැදෙයිද? විවේක වේලාවක මෙනෙහි කරලා බලන්න වටිනවා ඒ කාරණේ. නිමාඩු වේලාවක විවේක වේලාවක හිතලා බලන්න අයිති කරගත්ත දේවල් මොනවද? අද මොනවද? ඊයේ මොනවද? දේව මානසික වශයෙන් අපි මේ උපකල්පනය කරොත් මේ ඉස්සරහ කොට ගහනවා කියලා එක එක වෙනල් මොනතරම් කන්දක් හැදෙයිද? සමහර පිදුරු තලාගලට වැඩිය ලොකු කන්දක්. හිමාලයට වැඩිය ලොකු කන්දක් ඇදී මේ එක්කෙනෙක් අයිති කරගත්ත දේ. දැන් කොච්චරද තියෙන්නේ කියලා බැලුවොත් ඒ හිමාල කන්ද වගේ කොට ගහගත්ත අපි එදා මෙදා තුර අයිති කරගත්ත දේවල් වලින් මේ වෙලාවේ කොච්චරද තියෙන්නේ? බොහොම ටිකයි. උඩට බොහොම පොඩි බලන්න ඒ සාපේක්ෂව සංසන්දනාත්මකව මොන තරම් අහේනියක්ද මෙතන. මේ ලාභයක් නැහැ එහෙමනම්. බොහොම පොඩ්ඩයි දැන් තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට කොච්චර ඕනේද කියලා ඇහුවොත් එච්චරවත් ඕනේ නැහැ. ඒ ටිකක් ඕනේ නැහැ ඇත්තටම බැලුවොත්. හැබැයි මෙහෙම විපස්සනා නොකරන නිසා අර හිමාල කන්දටත් වඩා තව ඕනේ කියන ඒ හීනේ තමයි දකින්නේ. එහෙම දකින්න තරමට, ඒ කියන්නේ මහා විශාල විශාල තොගේක අයිතිකාරයෙක් වෙන්න ඕනි කියලා හිතන ඒ සිටිවිල්ලම පුද්ගලයාව දුක්පතෙක් බවට පත් කරනවා. බලාපොරොත්තු වැඩි තැන ඉන්නේ දුප්පත් කෙනෙක්. ආශාව වැඩි තැනක ඉන්නේ දුප්පත් කෙනෙක්. ආශාවට බෑ කෙනෙක්ව පෝසත් කරන්න. ආශාව කවදාවත් නොකළ දෙයක් තමයි පුද්ගලයාව පෝසතෙක් බවට පත් කිරීම. හැබැයි ආශාවට පුළුවන් කෙනෙක්ව ධනවතෙක් කරන්න. දේපල හිමියෙක්, ඉඩම් හිමියෙක්, මුදල් තියෙන කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ආසාව හැමදෑම කළේ මේක තමයි, ධනවතුන් බවට පත් කළා. හැබැයි දුක් විඳින කෙනෙක්, දුප්පතෙක්. ආසාව යම් පමණකට තියෙනවද, ඒ පමණටම දුක් විඳිනවා. හැ ආසාව යම් පමණකට තියෙනවද, ඒ පමණට දේවල් ගොඩ ගහගෙන ඇති. ඉඩම් තියෙන්න පුළුවන්, වාහන තියෙන්න පුළුවන්, ඇඳුම් තියෙන්න පුළුවන්, පැළඳුම් තියෙන්න පුළුවන්, ඒවා තියෙන්න පුළුවන්. තිබුණට ඒ සියල්ල වට කරගෙන මැදින් ඉන්නේ මදී කියන කෙනෙක්. මදී කියන කෙනෙක්. ඒ මදිකම නිසා එයා හිතනවා මේ අඩුව මට පුරෝලා දෙන්නේ මේ සබඳහම තමයි, මේ ලෝකේ තමයි. ඒ නිසා හැමදෑම ලෝකේ පස්සේ යනවා. දෙන්නම් කියනවා, දෙන්නේ නැහැ. දෙන්නම් කියලා කියනවා, හැබැයි දෙන්නේ නැහැ. මෙහෙම බලනකොට මොනතරම් අපි වයස වුණත්, මොනතරම් ජීවිත අත්දැකීම් අපිට තිබුණත්, කොපමණ දැනුමක් තිබුණත්, බුද්ධියක් තිබුණත්, ටොෆි එකක් දෙන්නම්, ලොසින්ජරයක් දෙන්නම් කියලා දීලා නෙමේ දෙන්නම් කියවුවහම රැවටෙන අර පුංචි ළමයෙක්ගේ අපේ තියෙන වෙනස මොකක්ද? දෙන්න ඕනේ. එහෙම කිව්වහම මේ ළමයා අඬන එක නවතිනවනේ. දෙන්නම්. මේ දෙන්නේ නැහැ. ඉතින් අමතක වෙනවා පස්සේ. ආයෙත් අඬනවා. ආයෙත් කියනවා දෙන්නම්. ඉතින් ළමයා රැවටෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. ළමයා දන්නේ නැහැ. ළමයාට අත්දැකීම් නැහැ. හැබැයි එහෙම සිය වතාවක් විතර කරොත් ආයෙ දෙන්නම් කිව්වට ළමයා අඬන එක නවත්තන්නේ නැහැ. දෙනකල් අඬනවා. හැබැයි අපි නවත්තනවා අඬන එක. ළමයාටත් වැඩිය අපි බොළඳයි. ඒ බොළඳකමට තමයි මෝහය කියලා දහමේ කියන්නේ. මෝහය. මෝහය කියන්නේ වචනයක් නෙමෙයි, දෙයකුත් නෙමෙයි. මේ රැවටීමට. අපි කැමති ලස්සන අයිති කරගන්න. ලස්සනක අයිතිකාරයෙක් වෙන්න කැමති. පුළුවන් තරම් උත්සාහ කරනවා ලස්සනක අයිතිකාරයෙක් වෙන්න. රසයක අයිතිකාරයෙක් වෙන්න. මිහිරක හොඳ දෙයක අයිතිකාරයෙක් වෙන්න. ඉතින් සමහර විට පුළුවන් වෙනවා. පුළුවන් වුණාම අපි ඉලක්කයට සමීපුණාම අපි හිතනවා හරි කියලා. හැබැයි අපිට නොපෙනෙන කාරණයක් තමයි ලස්සනේ අයිතිකාරයෙක් උණු ගමම්ම අපිට අවලස්සනත් අයිති කරගන්න වෙනවා. අපිට කියන්න බෑ ලස්සන විතරයි මට අයිති, අවලස්සන මට අයිති නෑ, හොඳ විතරයි මට අයිති, නරක අයිති නෑ, රස විතරයි, නීරස අයිති නැහැ, නිරෝගිකම පමණයි, රෝග මට අයිති නැහැ. මේ පළුවක් අයිති කරගන්න බෑ අපිට. ලස්සනේ අයිතිකාරය වුණු ගමන්ම මේ ලස්සන කියන කාසිය කැරකෙන්න පටන් ගන්නවා. කැරකිලා අපි නොදන්නා මොහොතක, ඒ කාලසටහන අපි දන්නේ නැහැ, ලස්සන අවලස්සන වෙන්නේ කොයි වෙලාවේද, රස නීරස වෙන්නේ කොයි වෙලාවේද, මිහිර අමිහිර වෙන්නේ, නිරෝගී බව රෝගී බව වෙන්නේ, හොඳ නරක වෙන්නේ කොයි වෙලාවේද අපි දන්නේ නැහැ. හැබැයි ඒක ඒට නියමිත කාලයක් තියෙනවා. ඒ කාලය තමයි මේ වෙනස කරන්නේ. ඒ වෙනසට තමයි කාලය කියන්නේ. වෙනසට කියන තව වචනයක් තමයි කාලය. කාලයට කියන තව වචනයක් තමයි වෙනස් වෙනවා කියන එක. කාලය ඇතුලේ පවතින හැම දෙයක්ම උඩු යටිකුරු වෙනවා. උඩු යටිකුරු නොවන, කන පිට හැරෙන්නේ නැති, ඔළුවෙන් හිටගන්නේ නැති කිසිම දෙයක් කාලය ඇතුලේ නැහැ. යමක් කාලික නම් එය අනිත් පැත්ත හැරෙනවමයි. සානිච්ච කියලා කියන්නේ කාලික කියන අර්ථයෙන්ම තමයි. කාලික නම් එය අනිච්චයි, අනිච්ච නම් කාලිකයි. ලස්සන කාසියේ ලස්සන පැත්ත අයිති කරගෙන එය විඳ විඳ ඉන්නකොට ඒ කාසිය අනිත් පැත්ත හැරෙනවා. ඒ නවත්තන්න බෑ. අපිට නවත්තන්න බෑ. ලෝකයේ කරකැවෙන එක නවත්තන්න බෑ අපිට. ඉතින් අපි බලාපොරොත්තු නොවුණු මොහොතක දැන් අවලස්සන අපිට අයිති වෙලා. නෑ කොහොමද මෙහෙම වුනේ? අපිට කවදාවත් ඕනේ වුණේ අවලස්සන කයිතිකාරයෙක් වෙන්න. ලෙඩ හැදෙන ශරීරයක අයිතිකාරයෙක් වෙන්න අපිට කවදාවත් ඕනේ වුණේ. මොකක් හරි වැරදීමක්. අපි හිතන මොකක් හරි වැරදිලා. කාට හරි වැරදිලා. අපි දන්න වීරිය සියල්ල දාලා දන්න දැනුමයි වීරියයි ආල පහලයිගේ උදවිය ඔක්කොම දාලා අපි මේ කාසිය ආපහු හරව ගන්න බලනවා. අර අපි මුලින් දුටු ලස්සන තිබුණු තැනට. ඒතර අවලස්සනේ හිමිකරුවෙකු නොවන්නට, අවලස්සනක හිමිකාරයෙක් නොවන්නට දැන් අපිට මහන්සි වෙන්න වෙනවා. ඒක තමයි ඊළඟට ජීවත් වීම කියන්නේ. දැන් ලස්සන අයිති කරගෙන ඒක විඳ විඳ ඉන්න බෑ. ඒක ඉවරයි. දැන් අපිට දඟලන්න වෙලා තියෙනවා මේක අතෑරගන්නේ කොහොමද? මේ තමයි විපාකය. ලස්සන අයිති කරගත්තොත් අවලස්සනේ අයිතිකාරයෙක් වෙන්න වෙනවාමයි කියන එක ඒක විපාකය. ස්වභාවික විපාකය. ලස්සන අයිති කර ගැනීම තමයි කර්මය. ලස්සන දේවල් පේන එක විපාකයක්. ලස්සන දේවල් ඇහෙන පේන එක විපාකයක්. ඒ පේන ඇහෙන දේ අයිති කර ගැනීම අලුත් කර්මයක්. ඒවා අයිති කරගත්තොත් ඒ විපාක විපාකයක් තමයි අවලස්සනත්. ඔව්. අයිති කරගෙන අවලස්සනෙත් අයිතිකාරී වෙන්න වෙනවා. එතකොට අපි හිතන ප්‍රශ්නයක් මෙතන. ඒක නෙමෙයි ප්‍රශ්නේ, ඒක ප්‍රතිඵලයක්. ප්‍රශ්නේ අර අයිති කර ගැනීම. ලස්සනෙත් නෙමෙයි ප්‍රශ්නේ. ලස්සන දේවල් ලෝකේ තියෙන එක, මිහිරි දේවල් තියෙන එක, රසවත් දේවල් තියෙන එකත් නෙමෙයි ප්‍රශ්නේ. ඒව ඇහෙන පේන එකෙත් නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ පටන් ගන්නේ ඒව මට අයිති කියලා හිතපු තැන. මොකද ලස්සන අයිතිත් සබාදහමට. එයාට තමයි අයිති. රූපේ අයිති සබාධාමට නම් ඒ රූපේ තියෙන ලස්සනත් අයිති සබාධාමට. මට අයිති නෑ. හැබැයි බලන්න පුළුවන් මට. ඇස්සර්ලා බලන්න පුළුවන් ලස්සනක්. කන් දෙකෙන් අහන්න පුළුවන්. එතනින් නවතින්න පුළුවන් නම් අපි නායකාරයෙක් වෙන්නේ නැහැ සබාදහමේ. අහලා නවතිනවා. බලලා නවතිනවා. එච්චරයි. හැබැයි එහාට ගිහිල්ලා අපි ඔප්පුවක් ලියාගත්තොත් මමයි අයිතිකාරයා කියලා ඉන්පස්සේ මහා ආදීනව ගොඩක ස්වාමියෙක් වෙන්න වෙනවා. ඒ ආදීනව ටික පිටිපස්සෙන් එන්න පටන් ගන්නවා. බේරෙන්න බෑ. ඉතින් අපි එතෙන්දී ආය උත්සාහ කරනවා මුල හිටිය තැනට යන්න. මුල හිටිය තැනට ආය යන්න පුළුවන් වුණොත් අපි හිතනවා දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් හරි. ඉතින් හැමදේම අපි පටන් ගත්ත තැනට ආපහු යන්නයි උත්සාහ කරන්නේ. ඉතින් හැම තැනකදීම ආපහු පටන් ගත්ත තැනට යන්න පුළුවන් නම් හොඳයි. මේ මැදදී වැරදුනා කොහේ හරි අගදී වැරදුනා. මේ මුලදී වැරදුන්නේ නැහැ. මුල හොඳයි. මුල හොඳයි ඕනෑම තැනක. මුල හොඳ නිසානේ මේ ගමන පටන් ගත්තේ. හැබැයි ඒ හොඳ කියන්නේ මුල එතන ඉන්න බෑ අපිට. ඒකයි ප්‍රශ්නේ. ඒක අල්ලගත්ත ගමන් ඒ රවුම කැරකෙන්න වෙනවා. කැරගුණාම අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරුණාම තමයි නරකෙන්නේ. එතකොටයි අපි හිතන්නේ වැරදි කියලා. හැම දෙයකින්ම සතුටක් හොයලා කිසියම් දුරකට ලැබිලා හැබැයි ඒ බලාපොරොත්තුව නැමැති බඳුන පිරিলা නැතුව ඒකෙන් ඔය භාගයක් කාලක් එහෙම පුරවගෙන නේ ජීවත් වෙන්නේ අපි. එහෙම හිටිය කෙනෙක් ඉතාම ධනවත් කෙනෙක් මාලිගාද අනිත් සැප සම්පත්ද මේ හැම දෙයක්ම උපරිමේටම තිබුණු කෙනෙක්. උපරිමම කියන්න බෑ නමුත් සෑහෙන්න තිබුණු කෙනෙක්. හැබැයි මේ කිසි දෙයකින් ඒ බලාපොරොත්තු වෙන සතුට නෑ. තියාගන්න පුළුවන් රඳව ගන්න පුළුවන් අත්හැර නොයන සතුටක් නෑ කියන එක නැවත නැවතත් තේරිලා මේ තැනැත්තට අවශ්‍ය වුණා. එහෙම නැති සතුටක් හොයාගන්න. කියන්නේ ජීවිතයේ මෙතෙක් කල් විඳපු හැම සතුටක්ම අඩු වෙලා නැති වෙලා ගියා. ඒකමදි නිසා කවදාවත් නොවින්ද ප්‍රමාණී අතිමහත් අතිවිශාල සතුටක් කොහෙද තියෙන්නේ කියලා මෙයාට හොයන්න ඕනේ වෙලා මෙයා තමන්ගේ දේපල ඔක්කොම විකුණලා ඒ සියල්ල දියමන්ති බවට පත් කරා. ඒ කියන්නේ දියමන්ති වලට මාරු කරගත්තා. දැන් දියමන්ති මල්ලක් අරගෙන අස්සේ අපිටේ නැගිලා යනවා මේ පාර කවුරු හරි කියලා දෙනවද? මොකද්ද? ජීවිතේ මෙතෙක් කාලයක් වින්ද නැති තරම් උත්කෘෂ්ට අතිමහත් සතුට. දැන් ඒ සතුට පුංචි නම් බොහොම ඉක්මනට නැති වෙලා යනවා. හැබැයි ටිකක් විශාල නම් තව ටිකක් කල් තියෙනවා. ඉතින් එහෙම හිතලා මහා සතුටක් ගත්තොත් මේ ජීවිත කාලෙම තියෙයි ඉතුරු ටික. ජීවිත කාලේ කෙටිනේ දැන්. එතන තියෙන සියලුම සම්පත් විකුණලා ඒ සියල්ල දියමන්ති වලට හරවගෙන ඒ දියමන්ති පාර්සලෙත් මල්ලත් කරේ තියාගෙන අස්සේ අපිට එනගිලා ගියා. ඉතින් ගිහිල්ලා කවුරු හරි ඒ සතුට පිළිබඳ පාඩම කියලා දෙනවා නම් එහෙම කියලා දෙනවා කියලා ප්‍රසිද්ධ කෙනෙක් හම්බුනොත් එයා ඉස්සරහා කියලා මේ දියමන්ති පාර්සලේ පෙන්නලා කියනවා ඔබ මට මේතෙක් කල ජීවිතේ නොදුන්නු සතුටක් ලබා ගන්න හැටි කියලා ඒ අත්දැකීම දුන්නොත් මේ දියමන්ති ටික ඔබට දෙනවා. දියමන්ති එකක් දෙකක් නෙමෙයි ඉතින් මහා පාර්සලයක්. මේ සමහර දියමන්ති වලට තියෙන කෑදරකම නිසා හරි එහෙම නැත්නම් මේ මිනිස්සයා කෙරේ තියෙන කරුණාව නිසා හරි ඒ අය උත්සාහ කරා යම් යම් දේවල් කියන්න කරන්න. හැබැයි ඒ වගේන් එච්චර ප්‍රතිඵලයක් උන්නේ නැහැ. මොකද මෙයා ජීවිතේ ලෞකික වශයෙන් විඳින්න තියෙන හැම සතුටක්ම විඳලා තියෙන්නේ එයාට පුළුවන් මට්ටමට ඒ කාලේ හිටිය මිනිස්සුන්ගේ මට්ටමට. ධනවත් කෙනෙක් එන් බලාපොරොත්තු ඉටි වෙන්නේ නැහැ. ඉතින් ඔහොම සිය දහස් ගාණක් එකල හිටිය උපදේශකවරු ගුරුවරු ශාස්ත්‍රූවරු දේශකයෝ හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා පාර ඉසකෝ ඔයයි හම්බෙලා වැඩක් නෑ අන්න අහවල් නගරේ ඉන්නවා මෙහෙම මේ බොහොම ප්‍රඥාවන්ත මිනිස්සේ එයා ළඟ නම් ඔකට විසඳුමක් ඇති කියලා ඊටස් මෙයා ඉතින් අස්සිය පිටේ ඒ නගරෙටත් ගියා ගිහිල්ලා හොයාගෙන ගියාම මේ ගහක් කැටේ කෙනෙක් වාඩි වෙලා ඉන්නවා මෙතුමා අස්සයාගේ බැහැලා අර ගහේ අස්සයා ගැට ගහලා දියමන්ති පාර්සෙට තරන් ගිහලා අර පුරුදු විදියට දියමන්ති පාර්සෙයි පෙන්ලකෝ මේ දියමන්ති ටික ඔක්කොම මම ඔබතුමාට දෙනවා මෙතෙක් මා ජීවිතේ අත් නොදුටු සතුටක් මට ලැබලා දුන්නොත් එතුමා මොකද කරේ මේ දියමන්ති පාර්සෙලි අරගෙන දුවන්න පටන් ගත්තා අර ගුරුවරයා කරේ දියමන්ති පාර්සෙලි ගත්තා එයා දිව්වා දැන් මෙයා අඳුන් කුඳුන් එලා ගියා මෙයා දුවන්න ලෑස්තිලා හිටියෙත් නැහැ දැන් මෙයාට කරගන්න දෙයක් නැහැ මෙයාත් එයා පස්සේ දුවනවා ඉතින් අරයට ඒ පාර පුරුදු එයාගේ නගරෙනේ ඉතින් එයා ඒක වීදි දන්නවා අතුරු වීදි දන්නවා මං කෙටි පාරවල් දන්නා එයා ඒ වස්සෙන් දුවනවා මෙයාත් ඒ පස්සේ දුවනවා මෙයාට එහෙම දුවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි දැස්සේ අපිට එනේ ගිල්ල පුරුදු හති දාගෙන දුවනවා හොරෙක් හොරෙක් කියලා මිනිස්සුත් බලනවා මේ මොකද කියලා. කොහොම දුවලා ඉතින් කොහොමත් අල්ලන්න බෑ. ඉතින් කැරකිලා අන්තිමට එනකොට ආයෙත් අරියා වාඩි වෙලා ඉන්නවා හිටිය තැනම. දියමන්ති පාසලේ තිබ්බ තැන තියෙන අස්සයත් අතරේ. මෙයා දුවන්නම ඇවිල්ලා දියමන්ති පාසලේ ගත්තා. ඒතර ගුරුවරයා ඇහුවා "ඔහොම සතුටක් මීට කලින් ලැබලා තියෙනවා ජීවිතේ." නෑ කිව්වා ඒක තමයි ඇත්ත. නෑ. එහෙනම් ඕක මට අයිති දැන් දෙනවා කිව්වනේ. දැන් එතකොට දුන්නොත් නැති වෙනවා. දෙන්න බෑ. දැන් දුන්නොත් නැති වෙන හැබැයි නොදිත් බෑ. ඈ මෙන්න මේ අවුලේ තමයි අපි හැමෝම ඉන්නේ. ඈ දැන් මේක ඇත්තම සතුටක්. දැන් ඒ සතුට එහෙමනම් කලින් තිබ්බේ නැත්තේ. දියමන්ති පාසලේ තියාන ඒ සතුට ඉන්න තිබ්බනේ. ඉතින් අපි හැමදාම ලොකු රවුමක් කරකිලා ආපහු මුලට ආවම හිතෙනවා හරි හොඳයි. හරි ෂෝක් කියලා. හැබැයි එතන එපා වෙලා තමයි අපි දිව්වේ. අති දාගෙන දිව්වේ. අලුත් දෙයක් අපිට ජීවිතේ කවදාවත් ලැබිලා නැහැ. හැබැයි ආයෙ එතෙන්ට ආවම අපි ඒක අතාරින්න ලෑස්ති නැහැ. අතාරින්න ලෑස්ති නැහැ. ආයෙත් අල්ලගන්නවා. ඒ ආයෙ අල්ලගත්ත ගමන් ඔව් ඒ අපිට අයිති නැති දෙයක් බවට පත් වෙනවා. මේක තමයි අනත්ත කියලා කියන්නේ. අනත්ත කියලා කියන්නේ මොකද්ද? මේ අනිප්පත්ත පෙරලෙන දෙයක් අපි අල්ලගත්තොත්. ඒ අනිප්පත්ත පෙරලෙන දෙයක අපි අයිතිකාරයෙක් වුණොත් එකක් තමයි අපි එහි අයිතිකරුවෙකු නොවන තැනටපත් වෙනවා. ඒ වගේම අපිට අයිති කරගන්න ඕන නැති දෙයක අයිතිකාරයෙක් වෙන්නත් වෙනවා. ඉතින් දහම අපිට කියනවා පුළුවන් නම් අනිච්ච නැති දෙයක් හොයාගන්න. අයිතිකාරයෙක් වෙන්න ඕන නම් අනිච්ච නැති දෙයක් හොයාගන්න. කියන්නේ අකාලික දෙයක් හොයාගන්න. කාලික දෙයක් හොයාගත්තොත් ඒ අනිත් පැත්ත පෙරලෙනවාමයි. එහෙම නැත්තම් දෙවෙනි විසඳුම මොකද්ද? අයිතිකාරීක් නොවීඳ. එක්කෝ අකාලික දෙයක් අයිතිකාරයෙක් වෙන්න, එහෙම නැත්තම් අකාලික දේවල් නැත්තම් ඔක්කොම කාලික නම් තියෙන්නේ. නිච්ච දෙයක් නැත්තම් ඔක්කොම අනිච්ච නම් අයිතිකාරයෙක් නොවීඳ. මේ විසඳුම් දෙකක් දෙනවා අපිට. එක්කෝ අනිච්ච දේ අතාරින්න. අල්ලා ගන්න ඕන නම් අනිච්ච නැති දෙයක් අල්ලා ගන්න. බලන්න කියනවා බලන්න හොයලා බලන්න කියලා කියනවා දහම අපිට මේ ලෝකයේ තියෙන දේවල් පේන ඇහෙන ওই දේවල් වල එකක් හරි තියනවද අනිච්ච නොවන එහෙම බලන්න, හොයලා බලන්න. එහෙම තියෙනවා නම් ඒක අල්ලගත්තට කමක් නැහැ. ඒ පෙරලෙන්නේ නැහැ, කැරකෙන්නේ නැහැ කියන එක. එතකොට විශ්වාසයි. හැබැයි අපි මෙනෙහි කරලා බලන බලන හැම රූපේම වෙනස් වෙනවා නම්, හැම ශබ්දේම වෙනස් වෙනවා නම්, හැම ස්පර්ශේම රසේම සුවඳම වෙනස් වෙනවා නම්, කෙනෙව කාලිකයි අනිච්චයි. එහෙමනම් ඒවට අත ගහන එක භයානකයි. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. එතනම තමා මේ සමස්ත සාංසාරික ප්‍රහේලිකාවටම විසඳුමක් තියෙන්නේ. නේද? අපිට කියන්න පුළුවන් නම් තවදුරටත් ඔයාගේ පාරිභෝගිකයෙක් නෙමෙයි කියලා. එතනින් අපි නිදහස්. අපි තවදුරටත් මේ සබාධාමේ පාරිභෝගිකයෙක් නෙවෙයි කියලා අවංකවම අපිට කියන්න පුළුවන් නම් අපි නිදහස්. ආයේ අපිට දඬුවම් දෙන්න බෑ කාටවත්. අපේ ණය ඉල්ලන්න බෑ කාටවත්. ගත්ත ණය ආපහු ගෙවන්න කියලා. ඒක පැත්තකින් මේ විසඳුම හරි සරලයි. හරිම සරලයි. අනෙක් පැත්තෙන් අමාරුයි. ඒ තමා ධර්මතාවය. සරලයි අමාරුයි. ලේසි දේවල් සංකීර්ණයි. භාවනාවේදී අපි ගැන හොයන්නේ නිසා අපි කවුද සහ කාවද වෙන්න ඕනේ අපිට. ඕන කෙනෙක් විය හැකි. අපිට අවශ්‍ය නම් ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. දුක් විඳින කෙනෙක් නම් දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යා කරන කෙනෙක් නම් ඊර්ෂ්‍යා කරන කෙනෙක් වෙන්න පුළුවන්. මසුරු කෙනෙක් නම් මසුරු කෙනෙක් වෙන්නත් පුළුවන්. හූල්ලන කෙනෙක් නම් හූල්ලන කෙනෙක් වෙන්නත් පුළුවන්. බය වෙන කෙනෙක් වෙන්න ඕන නම් එහෙමත් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් වීමේ සම්භාවිතාවේ තියෙනවා මනුෂ්‍යයට. ඒ වගේම නොවී සිටීමේ හැකියාවක් තියෙනවා. එහෙම කෙනෙක් නොවී සිටීමේ, තරහ ගන්න කෙනෙක් නොවී සිටීමේ හැකියාවක් තියෙනවා. කිසියෙකු නොවී සිටීමේ හැකියාව. අපි තෝරගන්නේ මොන පාරද? තෝරගත්ත පාරේ අපිට යන්න පුළුවන්. අපිම තෝරගත්ත පාරක තමයි අපි යන්නේ. එනිසා මොන පාරේද යන්න ඕනේ කියන එක හොඳට විමසිල්ලෙන් තෝරගන්න. අඩිය තියන්න කලින් තෝරගත්ත පාරේ නොනැවති යන්න, නතර නොවි යන්න. ආපහු හැරෙන්න එපා. මගියාත් ඔබමයි, මගත් ඔබමයි. මගියාත් තමම්මයි, මගත් තමම්මයි. ආරම්භයත් තමම්මයි, අවසානයත් තමම්මයි. ඒ සියල්ලම මෙතන මේ මොහොතේ තියෙනවා. එයයි අකාලික කියන්නේ. හොඳයි, තෙරුවන් සරණයි.